ठीक है सुनो उद्धार जी आगम अदहन मशीन वो विच सैम वो एक फिल कर तरम तमन बोलने का करना तमन बहुमत धर्म ये दान है ये उस फिल कर के मुझे हम वो दुर्ग की फिल कर बहुमत हिंद महाशय फिल करना नम अब सत्ता का लगा हुआ तेरे ऐसे रोहन सिंह के धर्म ये तो पड़ा ये को तो ना अपन दक्षिण हम में धर्म ऐसा अच्छी तरह का ऐसे हवा ये पुत्र ला संबंधी सब विशाल मामा तेरे का मत बोलना कर रहा है
तो बुद्ध राम
हाँ हवा राम सूरत सावर कैन के हम हम तो बहुत हमसे के दबे धर्म देश ना हमारे हुए इसे मन सीधा रखा था ना था ना तू बोले आओ को दिया तूने वो हम देखिए ना कमरे हमें पूर्व है ना उसके मैं दारू के तू ले मैं बहु सामने में हम सीधा आराधना के दारू में कितने यमु लेंगे वो हम से अभी मैं सबसे सबसे नोएं का ये तो मुताबिक हम बोलने में तो
मतलब इतने मेहनत करना සමහර කෙනෙක් මෙහෙම කරුණක් තියෙන මහත්තයා බණ දහම් ඉගෙන ගන්න එක වෙනම දෙයක් ප්‍රායෝගික අධ්‍යක්ෂණය ඊට පස්සේ වෙනම එකක් අපි කියමු වෛද්‍ය විද්‍යාවේදී ඒවා ඔබතුමාට හුදට එහෙම ඉගෙන ගන්න පුළුවන් නමුත් සමහරට ඉගෙනුමට වඩා ගොඩාක් ආත්පස වෙනස් අවුරුදු 10ක් 20ක් ගියම ඔබතුමාට ලැබෙන අධ්‍යක්ෂණය ඊට පස්සේ ඔබතුමා සමහර ශිෂ්‍යයෙකුට ගන්නනේ අධ්‍යක්ෂණය මිසක ඉගෙනගත්ත දේ නෙමෙයි ඉගෙනගත්ත දේ ගත්තු කියන්න ගියත් ඔබතුමාගේ අධ්‍යක්ෂණයට තැනක් නැහැ ඒ කියන්නේ අධ්‍යක්ෂණයෙන් ලැබෙන දැනුම කවදාවත් ඉගෙන ගැනීම තුළ ඇති දැනුමින් දෙන්න බෑනේ ඉතින් මට හිතෙන්නේ ඒකට ප්‍රශ්නේ තමයි ගොඩාක් දෙනෙක් බන දන්නවා ඉගෙනගෙන තියෙනවා ඒත් ප්‍රායෝගිකව යෙදීම නොයෙදීම කියන කරුණ මෙතෙන්ට බලපානවා ඒ යෙදීම තුලින් තමන්ටම අත්විඳින්න අත්දැකීම් ලැබෙනකොට හිතෙනවා මේ කියන දේ තුල යථාර්ථයේ මෙච්චර ඔබකට යනව නේද කියලා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ ලැබෙන අත්දැකීමෙන් තමයි ලෝකයට කියන්නේ. අනිත් කෙනා දැනගත් දේ තුල ඉන්නකොට එයාට ඒ දැනගත් දේ තුලම යමක් විතර්ක බලයකින් හම්බෙච්ච දෙයක් ගැන කියනවා මිසක අර තුලින් ආපු ප්‍රායෝගික අත්දැකීමක් නැති වෙනකොට දැනුම සහ අත්දැකීම කියන දෙකේ වෙනස අපිට දැනෙලා තමයි තියෙන්නේ කියලා මට හිතෙනවා. අපි කියමු බුදුරජාණන් වහන්සේ කියන කාටවත් බෞද්ධ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම තමන් දැනගත්ත දේ දැකගන්න ප්‍රායෝගික යෙදුණා. ඊට පස්සේ තමන් දැකපු දේ අත්දැකීම කිව්වා. එතකොට ඒක ඒ දහම ගෝචර වෙන ඔක්කොම බුද්ධිමත් අයයි කියන ගණයකට ගියා මිසක එදා තිබුණා ප්‍රශ්නයක් ඒ දහම අහපු අය බෞද්ධයෝ නැත්නම් බුද්ධිමත් අය වුණා මිසක අද වගේ දහම අහන් ඉස්සලා බුද්ධිමත් කියන ලේබල් තිබුණේ නැහැ. ඉතින් එතනයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අද අපිට පරම්පරාවෙන් ඇවිල්ලා තියෙනවානේ මේ වටපිටාවක්. ඉතින් අපි ඒක තුල ඇති ඉගෙනුම තුලින් කොටු වෙලා ඉන්න නිසා එහෙම වෙන්නේ කියලා. මොකද දැකීම කියන තැනදී කෙලස් ගෙවෙනව මිසක දැනුම කියන තැනදී කෙලස් ගෙවෙන්නේ නැහැ. මොකද යම් කිසි දෙයක් අපිට දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා. දැකීම සහ දැනීම කියලා. කියන්නේ අහලා දැනගන්නවා, දැකලා දැනගන්නවා කියලා දැන ගැනීම කොටස් දෙකකට බෙදෙනවා. අපි කියමු දැන් ඔබතුමා කවදාවත් ඉන්දියාවට ගිහිල්ලා නැහැ කියන්නකො. දැන් මම ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. කොහොමද ගන්න පස්සේ කතා කරමු. දැන් ඉන්දියාවට ගිහිල්ලා මම දකින්න එතන තියෙන අපි කියමු ගොඩනැගිල්ලක් දකින්න නැත්නම් බුද්ධගයාව දකින්න දැකලා ඇවිල්ලා ඔබතුමාට මම බුද්ධගයාව කිහිටි පුතන වටපිටාව ගොඩාක් ලස්සනට විස්තර කරන දැන් ඔබතුමා දන්නවා මාත් දන්නවා නොදන්න කෙනෙකුට මම කියන්න ගියොත් බුද්ධගයාව ගැන ඔබතුමා කියන්න ගියොත් එයා දන්නේ අපි දෙන්නගේ වෙනසක් හිතා ගන්න ඇයි දැන් එයා එහෙම හිතන්නේ? එයා දැකලා තියෙන්න එපා. ඔබතුමත් බුද්ධ ගයාව ගැන කියනවා, මාත් බුද්ධ ගයාව ගැන කියනවා. එයා හිතන්න පුළුවන් අපි දෙන්නම දැකලා තියෙනවා. සමහර විටක ඔබතුමා කතිකත්වයෙන් දක්ෂ නම් ඔබතුමා තමයි මෙතන නියමිත දැකපු කෙනා කියලා හිතන්න පුළුවන්. මේ දැකපු මාව සමහර විට විසෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මොකද නමුත් ලෝකයට හොයන්න බැරි වුණාට අහලා දන්න දේ සහ දැකලා දන්න දේ අතර ලොකු වෙනසක් තියෙනවා නේද? ඔබතුමා යම් දවසක අසාගත දෙයට අනුව ඔබතුමා දැක්කොත් එදාටත් ඔබතුමා විස්තර කරන්නේ ඔබතුමා දැකපු දේ මිසක අහගත දේ නෙමෙයි. Taman dakinata danna de vistara karana. ඉතින් අද ගොඩාක් දෙනෙක්ට වෙලා තියෙන්නේ මම හිතන්නේ අනිත්‍ය දන්නවා, දුකයි කියලා දන්නවා, අනාත්මය දන්නවා. දන්න දේ විස්තර කරනවා නමුත් දකින්නේ. අපි අහලද මේ අපිටත් ගැඹුරු චින්තනයක් නැති වෙනකොට දැකලා දන්න කෙනයි අහලා දන්න කෙනයි දෙන්නම කියන දේ අරඹේ අපිට එන්නේ එක දෙයක්. ආ මෙයත් කියන්නේ මේකමයි, මෙයත් කියන්නේ මේකමයි කියලා. ඉතින් අපිට උතනදි තමයි ওই වෙනස තියෙන්නේ. දැන් කෙනෙක් මේ විදිහට කතා කරනවා, කෙනෙක් මේ විදිහට කතා කරනවා කියන එක තියෙන්නේ ওই වගේ තැනකින් කියලා මට අදහස. ඒ කියන්නේ ප්‍රායෝගික, ඒ කියන්නේ දහම ගැන දන්නවා කියන තැනින් නෙමෙයි, දන්න දේ දකින්නව අඩුකම කියන එක. ඒක සමහර විට මේ ශාසනයේම මේ දහම මේ දකින කෙනත් සිරු සංස්කාරය අනිත්‍ය කියන වචනේ තමයි කියන්න වෙන්නේ. මටත් කියන්න වෙන්නේ ඒක. තව කෙනෙකුට අපිට වඩා දක්ෂ කෙනෙක් මේ දහම යෙදුන කෙනෙක් ගත්තොත් සමහර විට ඔබතුමාට ලොකු වෙනසක් තියෙනේ මාවයි යාවයි අතර. තේරෙන්නේ. හැම දෙනුමම නෙමෙයි. අපි කියමුකෝ සත්‍ය දකින්නට උපකාරී දැනුමකුත් තියෙනවා, සත්‍ය දැකීමට උපකාර නොවන දැනුමකුත් තියෙනවා. සත්‍ය දැකීමට උපකාර නොවන දැනුමෙන් අපි සත්‍යෙන් ඈත් කරන, සත්‍යයේ තින්ස දැකීමට උපකාර වෙන දැනුමෙන් අපි හැමදාම සත්‍යෙ ළඟ කරගන්නවා. එහෙනම් හැම දැනුමම නෙමෙයි, දැනුම කියන එක බෙදිය යුතුයි. බෙදලා මොකද ඇත්ත කියන එක දකින්නත් දැනගන්න ඕන යමක් තියෙනවනේ. ඒ දැනුම ඒ වගේ. එතකොට දැනුම කියන එක බෙදන්න ඕනේ. දැන් තේරුම් දුක අවබෝධ කරගන්න සතුටෙන් ඉන්න පුළුවන්. දුක තුලයි සතුටෙන් ඉන්න බැරි. පෙරළන දේ ඇතුලේ නොපෙරළී ඉන්න බෑනේ. පුළුවන්ද? පෙරළන දේ ඇතුලේ පෙරළෙනවාමයි. බෝලයක් වගේ පෙරළන දෙයක් ඇතුලේ අපි හිටියොත් පුළුවන්ද ඔක නොපෙරළී ඉන්න? බෑ, පෙරළෙනවා. ඉතින් පෙරළන දෙයින් අහකට ගිහිල්ලා නම් පෙරළෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ දුක උපදින දේ ඇතුලේ දුක් නොවි ඉන්න බෑ. දුක උපදින දේ ඇතුලේ දුක ඇතුලේ දුක් නොවි ඉන්න බෑ. දුක් විඳින වෙනවමයි. දුක අවබෝධ කරගන්නවා කියනකොට ඒක දුකින් වෙන් වෙච්ච ධර්මතාවයක්. දුක අවබෝධ කරගෙන සතුටින් ඉන්න පුළුවන්. දුක තුල ඉන්නව මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මම ඔය කියන්නේ දැන් උපමාවක්. දුක කියන එක ඉපදුනොත්, දුක කියන එක උපදවා ගත්තොත් දුකේ ඇති බවක් දුක වෙනවා, දුකේ නැති බවක් දුක වෙනවා. දැන් අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන් දුකක නැති බව සැප කියලා නෙමෙයි. එහෙම නේද අපි හිතන්නේ? දුකක ඇති බවයි දුක, දුකක නැති බව සැප කියලා නෙමෙයි. නමුත් යථාර්ථය තමයි දුක කියන එක උපන්නොත් දුකේ ඇති බවත් නැති බවත් කියන දෙකම දුක් විඳින්න මිදෙන්න බෑ. ඒ දුක් විඳින්න වෙනවා. අපි මං ඔකට රළු සාමාන්‍ය උපමාවක් කියන්නේ, අපි මෙහෙම ගත්තොත් දැන් අපේ දෙමව්පියෝ දරුවෝ කවුරු හරි ඉන්නවනම් මේ අය ජීවත් වීම නිසා අපිට ලොකු දුකක් විඳින්න වෙනවා. ඒ කියන්නේ කන්න බොන්න ආහාර පාන මේව හොයලා දෙන්න වෙයි. සමාහෙට මේ අයගේ ජීවත් වීම කියන්නේ මම යම් මට්ටම දුකක් විඳිනවා. මම සැපව හැටියට හිතාගත්තට ඇත්තටම දුකක් විඳිනවනේ. ඒතර මේ අයගේ ජීවත් වීම මට දුකක්. බැරිල මේ අය මැරුණොත් ඒක මට සැපක් වෙනවද? ඒකත් දුකක් නේ. යථාර්ථ වශයෙන් ගත්තම මේ අයගේ ජීවත් වීමයි මැරීමයි දෙකම දුක නෙමෙයිද? දුක. අපි වැඩි යන්නේ මේ ඇහැ ගන්න. දැන් මේ ඇහැ පවත්ත ගන්න මොනතරම් මෙහෙතක් දරන්න ඕනද? කෝටුවක් කරෙන්නේ නැතුව අපි ඉති වැදෙන්නේ නැති වෙන්නේ මේ ඉතින් මේක හොදලා පිරිසුදු කරලා නොයේ විදිහට මේ ඇහැ තියාගන්න එක අපි නෝනේ බැලුවොත් ඒකත් දුකක්. යම් මට්ටමක මෙහෙතක් දරන්න වෙනවා. හොඳයි, ඔය ඇහැ අඳ වුණොත් නැති වුණොත් දුක නැති වෙනවා. ඒක අපිට සපද්ද? අපි කියමු දැන් මේ ජීවිතේ බඩගින්න කියන එක සපද්ද? දුක. බඩගින්න පිපාස ආවුසුලම් අවියවුද පාර ලොක්කෝම ලැබෙන්නේ වදින්නේ හැම දුකක්ම විඳින්න වෙන්නේ මේ ශරීරේ ඉඳලා නේද? මේ ශරීරේ පවත්නවා කියලා කියන්නේ දුක පවත්නවා නෙමෙයිද නුවණින් හිතුවොත්? දුක පවත්නවා. හොඳයි, මේ ශරීරේ නැසෙන්න හැදුණොත් ඒ කියන්නේ අපි මැරෙන්න හැදුවොත් අපිට ඒක සපද්ද? එකයි දුක. එතකොට මේ දුක පැවැතුණත් දුක නැති වුණත් දුක නෙමෙයිද? දුක තමයි. මම ඔකට කියන්නේ ඒ කියන්නේ දුක කියන එක ඉපදුනාට පස්සේ දුකෙන් මිදෙන්න බෑ. දුක කියන එක බුදුදහමෙන් පෙන්නන්නේ ඉපදුණු එකක දුක් විඳින්න වෙනවා. ඒ හින්දා උපදවා ගන්න එපා කියන තැනක් කියන්නේ. නත්ති ජාතස්ස අමරණ. උපන්න කෙනාට නොමරීමක් නැහැ. උපන්නොත් මැරෙනවා. උපන්නොත් නොමරින්ද පුළුවන්ද? මැරෙනවා. ඒ හින්දා ඉපදුණු කෙනා මැරෙනවමයි බුදුදහමෙන් පෙන්නන්නේ. ඒ ඉපදුණු කෙනා මැරෙනවා කියන තැනින් මිදෙන්න බෑ. නමුත් නූපන්න මොකද වෙන්නේ? නූපන්න මැරෙනවා කියන එක යෙදෙන්නේ. උපන්නත් මැරෙන්නේ. උපන්නේ නැත්තම් මරණය කියන එක යෙදෙන්නේ නේද? මැරීම කියන එක යෙදෙන්නේ. ඉතින් මුතෙන්දී ලොකු දර්ශනයක් තියෙන්නේ අපිට මේ මරණයෙන් පස්සේ මරණයක් ගැන නෙමෙයි, මේ ඥාන දර්ශනයකින් මේ ජීවිතයේ මිදෙන්න දර්ශනයක් වෙන්නම්. මේ අපිට එතකොට ඕන වෙන්නේ දුක කියන කාරණාව අවබෝධ කරගෙන සතුටින් ඉන්නේ කොහොමද කියන කාරණා. ඒ ටිකයි අපි තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ නේද? ඒ ටික දුනකම ඉන්නද? නැත්නම් කාල වෙලා යන හින්දා මෙහෙම කියන්නද කමන්නේ? සපක් වෙනවා. ඒක පිළිගන්න පුළුවන්. ඇත්තටම දුක කියන එක තව දැනෙන මට්ටමට මට දුකක් වෙන්නේ අනිත් දුකකට සාපේක්ෂව. දුක කියන හැබැයි හොඳට මතක තියාගන්න ඕන සාපේක්ෂතාවය නිසා හරි හැම වෙලේම දුක කියන එක පැත්තක් අපේ ජීවිතේ රැඳිලා කියන එක. ඒ මට්ටමට සාපේක්ෂතාවය නිසා හරි වෙන්න පුළුවන්. නමුත් එක තැනකින් හැම වෙලාවෙම අපේ ජීවිතේ මේ දෙයට සාපේක්ෂව මේ දේ මට දුකයි කියන තැනක තියෙනවා. ඒ දුකේ අඩු වැඩිකම් වෙන්න පුළුවන්. ඈ මට මේ අපි කියමුකෝ ඔළුවේ කැක්කුමට සාපේක්ෂව මේ කකුල හිරිවටනවා වගේ කියන එක සැපක් වෙන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් කකුලේ හිරිවැටීමට සාපේක්ෂව මේක දුකක් වෙන්න පුළුවන් කියලා අපිට දුක බෙදන්න පුළුවන්. නමුත් කොයි මට්ටමක හෝ දුක කියන එකෙන් මිදිලා නැහැ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි. මේ දෙයට සාපේක්ෂව මේ දෙය, මේ දෙයට සාපේක්ෂව මේ දෙය කියන තැනක අපේ ජීවිතේ හැම වෙලාවෙම දුක කියන එක තැනක රැඳිලා ඉන්නෝනේ. නැදලා තියෙනෝනේ. තේරෙනවද? මෙතනදී එක කරුණක් හොඳට අපි මතක තියාගන්නට ඕනේ. දුක කියන එක හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ මේ සාපේක්ෂව වේවා සාපේක්ෂ නැතිකම වේවා දුක තුල ඉන්න තියෙන හේතුවක් නිසා. මොකද අපි හැම වෙලාවෙම හුරු වෙලා තියෙන දුක පුද්ගලයේ දුක කෙනෙක්ගේ හැටියට දකින්න. දැන් මම ඉතින් මතක් කළේ බුදුදහමෙන් පෙන්වන්නේ දුක කෙනෙක්ගේ හෝ පුද්ගලයෙක්ගේ නෙමෙයි කියන එක. ඔකෙදි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්තරා අචල කශ්‍යප කියලා භික්ෂුන් වහන්සේ මේ පරිබ්‍රාජකේ භාග්‍යවතුන් වහන්සේ මේ දුක තමන් කළ එකක්ද? නෑ දුක තමන් කළාද? එහෙනම් දුක අනුන් කළ එකක්ද? නෑ දුක අනුන් කළේ හෙකුත් නෑ. ඒ කියන්නේ එහෙනම් දුක තමන් සහ අනුන් කියලා දෙන්නම එකතුලද කරගත්තා? නෑ දෙන්නම එකතු කළාත් නෙමෙයි. ඒ කියන්නේ එහෙනම් දුක ඉදීමද හටගත්තේ? නෑ දුක ඉබේම හටගත්තත් නෙමෙයි. ඒ කියන්නේ එතකොට දුක කියලා එකක් නැද්ද? නෑ දුක නෑ නෙමෙයි දුකක් තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නෑ මම දුක නොදන්නු වාගේ දුක හොඳට දන්නවා. දැන් ප්‍රශ්න අහලා අහලා මෙහෙට අහන්න එකක්. මොකද්ද මේකේ තේරුම කියලා අහනවා. දුක තමන් කළෙත් නෑ, දුක අනුන් කළෙත් නෑ, දුක තමන්ට අනුන් කියලා දෙන්නම කළත් නෙමෙයි, දුක ඉබේම හටගත්තත් නෙමෙයි, දුක නැතුවත් නෙමෙයි, දුක තියෙනවා. මම ඔබ වහන්සේ දුක දන්නවා කියන මොකද්ද හේතුව? ඇචරු මේ දුක හේතු ප්‍රත්‍ය. චූටි උත්තරයක් තියෙනවා. දුක කියන එක කෙනෙක්ගේ දුක හේතු ප්‍රත්‍ය. දුක ඇති වෙන්න යම් කරුණක් වෙනවා නම් දුක ඇති වෙනවා කියලා. එතකොට බුදුදහමෙන් පෙන්නනවා මේ හේතුව කියන එක නැති කිරීමෙන් දුක කියන එක නැති කරන්න පුළුවන් කියලා. අපි යෝකෙදී මෙහෙම අදහසක් මම ගත්තොත් මේ යථාර්ථයේදී පෙන්නනවා ටිකක් ගැඹුරු දර්ශනයක්. අර මං කිව්වේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියන දර්ශනය. ගන්නකො එතකොට ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එකේ තේරුම තමයි උපන්න කෙනා මැරෙන. උපන්න කෙනා මැරෙනවා කියන එකේ තේරුම තපතෙන්ගත ඇති වෙච්ච දේ නැති වෙනවා. එතකොට ඇති වෙච්ච දේ නැති වෙනවයි කියලා බලන එක නෙමෙයි මේ ශාස්ත්‍රයේ නිවන කියන්නේ. මේක ආදීනවා. ඇති වෙනවා නම් යමක්, ඇති වෙන දේ නැති වෙනවා නම් නැති වෙන එක නිවන නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඇති වෙන බව නැති වෙන්න ඕනේ. මොකෙදී අවසත් මතක් කළේ අපි මේ ගේ හදලා තියෙන්නේ ගේ හැදුනේ ගඩොල් වැලි සිමෙන්ති ටික නිසා නම්. මේ ගේ කැඩුනොත් ආපහු ගඩොල් වැලි සිමෙන්ති බවට පත් වෙයි. ගේ ගඩොල් වැලි සිමෙන්ති ටික නිසා හැදිලා තියෙනවා නම් ගේ කැඩුනා කිව්වොත් ආපහු ගඩොල් වැලි සිමෙන්ති වුණු බවට පත් වෙලා. නමුත් ගඩොල් වැලි සිමෙන්ති තිබුණොත් නැවත ගෙයක් හදන්න තියෙන හේතුව නැති වෙන්නේ නැහැ. ගෙයක් හදන්න පුළුවන් නේද? එතකොට අපි මෙහෙම ගත්තොත් ගඩොල් වැලි සිමෙන්ති නැති වුණොත් ගෙයක් හදන්න තියෙන හේතුව නැති වුණොත් ගේක නැති බව බලන්න ඕනේද අපි? ගේ කියන එක ඉපදුනේ නැහැ කියන්න වෙනවා මිසක. දැන් ගෙයක් නම් ගෙයක් හටගත්තනම් හටගත්ත ගේක තමයි ගේ නැති බව බලන්න වෙන්නේ. ඇති වෙච්ච දෙයට සාපේක්ෂව නැති බවක් තියෙනවා. හැබැයි නැති බවට සාපේක්ෂයක් නැහැ. ඒක හොඳට අපි මතක තියාගන්න. ඇති වෙච්ච දෙයකට සාපේක්ෂයක් තියෙනව මොකද්ද? නැති බව. නැති වෙච්ච දෙයකට සාපේක්ෂද ඇති බව? නැත්තම් මොකේද සාපේක්ෂ? නැහැ. ඒකට සාපේක්ෂයක් නැහැ. තේරෙනවද මේ කියන්නේ? වටාපත කියලා තියෙන දෙයකට සාපේක්ෂව වටාපත නැති බව මට කතා කරන්න පුළුවන්. නැති බවක් තුල මට වටාපතක ඇති බවක් කතා කරන්න පුළුවන්ද? නැතිනම් මට උපදින අරමුණක් නැහැ. කවදාවත් මගේ ඔළුවේ තියෙන යමකට යමක් උපදිනවද? නෑනේ. මොකද්ද ඉස්සරහට එන්නේ? සැප නැහැ කිව්වේ නේ අපි කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුෂ්ඨ රෝගී කාසන සැපේ හොඳද කියලා යහන්. සැප නැහැ කියනවා නෙමෙයි, කුෂ්ඨ රෝගී කහනකොට සැපක් දැනෙනවා. කෙනාට තීරණය කරන්න අරිනවා මේ සැපේ හොඳයිද, ඔයාට ඕනේද, කැමතිද කියලා අහන්න. අහනවා යම් සැපක් නම් නැති තැනක සැපක් නේද සැපක් කියලා කියන්න වෙන්නේ. සැප තියෙන හැමතැනම සැපයි කියන්න පුළුවන්ද? ප්‍රශ්නයක් අහන නුවණක් තියෙන කෙනාගෙන් කුෂ්ඨයේ තියෙන තැන සැපක් ආවට මේ සැපේට සැපක් කියන්න පුළුවන්ද? විචාරශීලී මනසකින් අහනවා. අහනවා යම් සැපයක් නම් සැපයි කියන්න නම් දුක නැති තැනක කුෂ්ඨයක් නැතිකමකින් එන සැපක් නම් සැපයි කියන්න පුළුවන් නේද? බුද්ධිමත්කමක් තියෙන මනසකට අපිට කියන්න වෙන්නේ ඔව් කියන එක නේද? ඒ කියන්නේ සැප නැහැ කියලා කිව්වොත් ওই ප්‍රශ්නේ අදාළයි අපිට. ඇයි නැත්තේ සැප? මේ තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. නමුත් බුදුරජාණන් සැප නැහැ කියලා නැහැ. මහින් මේ ලෝකේ සැප කියලා දෙයක් නැත්තේ නේ. සැප කියලා දෙයක් නැත්තම් මේ ලෝකය මේ ඇලෙන්නේ නැහැ මේක. පෙන්වනවා. මහින් මේ ලෝකේ දුක කියලා දෙයක් නැතුව නෙමෙයි, දුක කියලා දෙයක් තියෙන දුක කියලා දෙයක් නැත්තම් මේ ලෝකය කලකිරෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරන මහින් සැප කියලා දෙයක් තියෙන නිසා ලෝකය ඇලෙන්නේ. දුක කියලා දෙයක් තියෙන නිසා ලෝකය කලකිරෙන්නේ. එතකොට නමස්ත පුළුවන් සැපේ කියන එක බෙදන්න ඕනේ. ලෞකික සැප, ලෝකෝත්තර සැප කියලා සැපේ බෙදන බුදුරජාණන් වහන්සේ. එතකොට සැපේ කියන්නේ අපි විභජ්‍යවාදී වෙනවා. සැපේ නැහැ කියලා කිව්වොත් වැරදි. ලෝකෙ තුල තියෙන ධ්‍යාන සැප තියෙනවා. ඊට පස්සේ කාම රාග සැපේ තියෙනවා. එතකොට තිරසංගත සත්තු ප්‍රව සැප විදිය. චිතතරග තියෙනවා. සැපේ කියන එක බෙදන්න ඕනේ අපි. ඊට පස්සේ ලෝකෝත්තර සැපයක් තියෙනවා. මෙතනදී මේ සැපේට සාපේක්ෂව මේ සැපේ උස්කමක් තියෙනවා. මේ සැපේට සාපේක්ෂව මේ සැපේ උස්කමක් තියෙනවා. මේ සැපේට සාපේක්ෂව මේ සැපේ උස්කමක් තියෙනවා. එතකොට කියනවා මේ සැපේට සාපේක්ෂව මේ සැපේ පහයි. ඒ කියන්නේ මේ සැපේ දුකයි. කියන එක කියනවා මේ සැපේට සාපේක්ෂව. වෙන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ මේ සැපේට සාපේක්ෂව මේ දුකට සාපේක්ෂව මේදී සැපක් නෙමෙයි කියලා කියන්න බෑ. සැපක්. එතකොට නිවනට සාපේක්ෂව මේ ඔක්කොම දුකක් නිවන සැපක් කියලා පෙන්නන මොකක් නිසාද? නැති වෙන්න යමක් නැති නිසා. නැති වෙන්න යමක් නැති වෙලා නැති වුණා කියන්නේ නැති වෙන්න යමක් ඇති වෙලා තිබුණා නෙමෙයි නිසා. ඔකර කියනවා අවේගහිත සුඛය කියලා. විඳීමෙන් තොර සැප නිවන කියන්නේ. අපිට හුරු යමක් විඳලා විඳින ප්‍රමාණය සැපක් නේ අපි සැපයි කියලා සීකරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඳින බවම දුක. යම් වෙහෙසක් අපි කියමු දැන් උග්ගහක් වගේ කැලක් අපි හපනවා නම් අපි සැපක් විඳින්නේ හපලා. එතකොට මේ සැපේ විඳින්නේ මෙහෙම කරන මේ ක්‍රියාවම අපි දුකක් විඳලා මේ සැපක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කොච්චර සැපයක්ද කියන එක බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් සැපයක් වෙනී යම් මහන්සියක් වෙනවා නම් ඒක මේ සැපේට පරිභෝගයක්. ඒක දුකක් විඳින්න හරි වෙනවා. අවේදහිත සුඛය කියලා කියන්නේ විඳීමෙන් තොර සැපක්. විඳින්නවත් තරම් දුකක් නැති වෙන්න ඕනේ කියන මට්ටමකට එනවා. දැන් අපි ඒක තේරුම් ගන්න අමාරුයි. අවේදහිත සුඛය විඳීමෙන් තොර සැපේ කියන්නේ මොකද්ද කිව්වා නේද? ඒකට මම අර රළු වශයෙන් උපමාවක් දෙන්නේ. දැන් අපිට ලොකු ඔළුවක් එක්කමක් කියන්නේ උහුලන් නැති ඔළුව පුපුරන වගේ ඔළුවක් එක්කමක් ඇති වුණොත් සැපද දුකද? දුකයි නේ. දුකයි. ලොකු ඔළුවක් එක්කමක් යම් වෙලාවක ඔළුවක් එක්කම හොඳ වුණොත් දැන් මොකද සැපද? සැපක් නැද්ද? ඔළුවක එක්කමට සාපේක්ෂව සැපයි. නමුත් සැපයි කියලා ඔළුවක එක්කම හොඳ වුණා කියලා දැන් විඳින්න එකක් තියෙනවද? විඳින්න එකක් නෑ. ඇත්තට දුක නැති බව සැපනේ. එතෙන්ද අපිට ගන්න ඇත්තටම සැපමයි. ඔළුවක එක්කමට සාපේක්ෂව ඔළුවක එක්කම නැති බව සැපක් නෙමෙයි. සැපක්. නමුත් ඒ සැපේ කියලා මට විඳින්න එකක් තියෙනවද? එහෙම නෑ. මේ රළු උපමාව කෝකවත් යෙදෙන්නේ නෑ. නමුත් මේ රළු උපමාව ඒකෙදි මම අපි මේ කරුණු කතා කළාට මට හිතෙන්නේ අදාළම තැන අදාළම ටික මම කතා කළේ නැහැ කියලා. ඒ කියන්නේ අපේ ජීවිතයේ මෙතෙන්ට අපි යන්න ඕනේ කොහොමද? අපි කියමු ලෝකේ ඇත්තටම සැපක් කියලා යමක් තියෙනවා නම් නිවැරදි දේ නම් නිවැරදි මාවතක් වුණොත් ඒ මාවත නම් මම නිවැරදි සැපය කියලා ඇදහුවත් නැතත් මාව සැපයට ගෙනියන්න ඕනේ. මම දුක කියන එක හඳුනුවත් නැතත් දුකෙන් මාව අයින් වෙන්න ඕනේ. නියම මගක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු ගෙනක් ගාවට ගිහිල්ලා මට කිරි ලැබේවා ලැබේවා කියලා අඟෙන් කිරි දෙව්වොත් ලැබෙනවද කියලා. ප්‍රාර්ථනාව නිසා ලැබෙනවද අඟෙන් දෙව්වොත්? නෑ. එපා කියලා දෙව්වොත් ලැබෙන්නේ නෑ. ඉතින් අලුතේ පැටව දාපු බුරුලේ කිරි පිරුණු ගෙනක් ගාවට ගිහිල්ලා බුරුලෙන් මට කිරි එපා එපා කියලා දෙව්වොත් ඒත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙව්වොත් ඒත් ලැබෙනවා. මොකද ඒ ක්‍රමයේ සුදුසුයි එහෙම වෙන්නේ. කෙනෙකුට මට දුක නිවේවා නිවේවා කියලා කෙරුව නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. දුක නම් නැති වෙන්න එපා. මට සසරමයි ඕනේ, මට ජරා මරණමයි ඕනේ කියලා උදේ ඉඳන් රැ වෙනකන් කිව්වත් කම නැහැ වචනේ. කරනවා නම් ඒක නැති වෙන විදිහට නැති වෙනවා. එහෙම ධමයක් වෙන්නලා තියෙනවා. ඇදහිම මත පදනම් වෙලා නැහැ. ඉතින් මං කියන්නේ අපි විශ්වාස කළත් නොකළත් අපිට යම් ක්‍රමයක් තේරුම් ගන්න පුළුවන් වුණොත් හරි මාවත ඒ කාරණාව සාර්ථක වෙනවා. ඒ කියන්නේ මම මෙතන ඉඳන් කොළඹ ගැන හොඳට විස්තර කරලා වර්ණනා කරලා වටිනාකම ලස්සන කියන පාර කියන්නේ. වැඩක් නැහැ. තේරුමක් නැහැ. අපි කවුරුත් ඒක ස්පර්ශ කරන්නේ නැති නිසා. නමුත් මම කොළඹ ගැන විස්තර කිව්වේ නැහැ, වටිනාකම කිව්වේ නැහැ, නමුත් පාර කියනවා. කියපු නිසා පාර දෙන නිසා ඔබතුමලට කවදා හරි ගිහිල්ලා මම නොකිව්වේ විස්තර ස්පර්ශ කරගන්න පුළුවන්. මම කොළඹ ගැන හොඳට විස්තර කරලා කියලා ඉවරලා පාර කියනවා. ඒකෙන් ඉක්මනට යන්න ඕගලන්ට හයියක් නෑ. ඒ මෙහෙම විස්තරයක් තියෙනවා කියන දැනුම හයියක් වෙන ඉක්මනට යන්න. ඒ විස්තරයෙන් වටින්නේ එතකොට ඒකයි. නේද? ඒ වගේ දුක ගැන දුකේ නැති බව ගැන මං කිව්වත් නොකිව්වත් නිවන ගැන කිව්වත් නොකිව්වත් එතකොට සැපේ ලැබීම ගැන කිව්වත් නොකිව්වත් ලැබෙනවා මාර්ගයේ ගියොත්. නොගියොත් මම මේ නිවන ගැන සැපේ ගැන කිව්වත් නොකිව්වත් ලැබෙන්නේ දුකේ නැතිවීම දුකේ පැවතීම ගැන කිව්වත් නොකිව්වත් නැති වෙන්නේ නැහැ. නොගියොත් මේ මාර්ගය කියලා දීලා මාර්ගයේ ගියොත් මම මේ දුකයි මේ දුකේ නිවන නැති බවයි කියලා කිව්වත් නොකිව්වත් ඒක වෙනවා. නමුත් මෙන්න මේ ටික දුකයි මේ තැන දුක නැති බව සැපයි කියලා පෙන්නලම මාර්ගය කිව්වොත් ඔගොල්ලෝ යන්න උත්සාහවත් වෙනවා. ඒ නිසායි මාර්ගය කියන කෙනාට මේ ටිකේ වටිනාකම තියෙන්නේ. එහෙම නැත්නම් මාර්ගය කියන එක ඊට පස්සේ මේ ටික නැතත් ඵලය කියන එක ලැබෙනවා හේතුව අපි සම්පාදනය කරගන්නවා නම්. ඉතින් මෙතනදී අපි මෙහෙම දෙයක් කළොත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙටියෙන් ගත්තාම ජාතික දුක්ඛ ජරාති දුක්ඛ කියලා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං හයතියුම් ප්‍රියංගෙන් එන්නේ මේවා ලෝකේ දුකයි කියලා. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ දුකයි කියන්නේ මම මගේ ආත්මය කියලා දැඩිව ගත්තා වූ මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයෝම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පෙන්නලා දුකට හේතුව හැටියට පෙන්වනව මොකද්ද? තණ්හාව. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නනවා. තණ්හාව නැතුව දුක නැති වෙනවා කියලා පෙන්නනවා. දෙන්නලා මෙන්න මේ මාර්ගය තණ්හාව කියන්නේ දුක නැති කරන මගයි කියලා මාර්ගිකුත් දෙන්නවා. දුකක් දෙන්නලා දුකේ ඇති බවක් දෙන්නලා දුකේ නැති බවක් දෙන්නලා නැති කරන මාර්ගයකුත් දෙන්නවා මේ පාර්ගය ගිල දුක නැති කරන්න කියලා. එතකොට මේ දුකයි දුකේ ඇති බවයි දුකේ නැති බවයි දෙන්නලා මේ මාර්ගය තුනෝ මේ මාර්ගයේ අවසානයේදී කියන්නේ මරණය පස්සේ සිද්ධයක් ගැන මේ පෙන්නන්නේ. අර ඉස්සෙල්ල දුකයි කියලා කියපු ලිස්ට් එකේ තියෙන එක දුකක්වත් අපි කරා නොරදී ඔක්කොම දුකෙන් මිදලා තියෙනවා. මිදෙනවා. හැම ආගමකටම දර්ශනයකට වඩා බුදුදහම වෙනස් වෙන්නේ ඔය නිසයි. ගොඩාක් ආගමකින් කියන්නේ විමුක්තියක් මරණයෙන් පස්සේ. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන. බුදුදහමේ හරි නිවන මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් පෙන්වන්න පිළිගන්න එපා. මම කිලිම කියන්නේ මම නම් පිළිගන්නේ නැහැ. මට එහෙම විශ්වාස මරණයෙන් පස්සක් ගැන මට විශ්වාස නැහැ. ජීවත් වෙන ජීවිතයේ පුළුවන් තරම් දුක් විඳලා ඊට පස්සේ ලැබෙන විමුක්තියක් විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම පළකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකෙන් මිදෙන්න ඕනේ දුක් විඳින වෙලාව. දුක් විඳින ජීවිතේ. මේ ශාස්ත්‍රඥ වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියන්නේ වටිනවා කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි මේ ජීවිතයේම ලැබිය යුතු විමුක්තියක් ගැනයි පෙන්වන්නේ. එතන ඒ වටිනේ. ඒ හිඳයි. අදහන්න කිසිම දෙයක් නැහැ. මොකද අජරාමර බව, චරාමර නැති බව පෙන්වන්නේ මේ ජීවිතේම. ඔක අපිට ප්‍රශ්නයක් කොහොමද එහෙම වෙන්නේ කියන එක ගැන බුදුදහම කියන සම්පූර්ණ මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව අපි හිතනවට වඩා වෙනස් දර්ශනයක් මේ තුල තියෙනවා. අපි හිතාගෙන ලෝකෙට වඩා වෙනස් සිද්ධියක් මේ තුල තියෙනවා. දහම ඇතුළට යනකොටයි මේක තියෙන මේ අද්භූත ස්වභාවය අපිට තියෙන. අද්භූත කියන්නේ ඒක නිර්වචනය කියුවේ මේ බුදුහමරංගේ හෝ කාගේරි මායාකාරී ස්වභාවයක් ගැන නෙමෙයි. අපිට නොදන්න, අපි නොදැක්ක දෙයක් මේකේ තියෙනවා කියන එක. අපි නිකමට හිතුවොත් හීන පේනවා නේ අපිට. හීන පේන කොටත් ඕගලන්ට පේනව නේද? ගෙවල්, දොරවල්, යාන වාහන, මිනිස්සු, උයන් වතු, මනසින් කොහෙන්ද එහෙම ලෝකයක්? දන්නව නේද? හීන පේන්න තියෙනවද? කෙටිම කියනනම් ඕගලන්ට ඕගලම හීනින් පේනවනේ. දැන් මේ ශරීරේ නම් ඕගොල්ලෝ ඕගොල්ලෝ කියන්නේ කොහොමද ඕගලන්ට ඕගලම පේන්නේ? හිතන්නකො ටික. ඇත්තටම අපිව කොහොමද පේන්නේ අපිට? අපි දැන් හිතාගන්නේ මේ මම කියලානේ. මේ රූපේ මම කියලානේ. ඉතින් මේ රූපේ හීනෙන් ඇස්පිය වුණාට පස්සේ හිත ඇතුළට එනවද? නැත්තම් අපි කියමුකෝ ගෙදර ඉන්න අම්මලා අපිට පේනවා. ඒ විදිහටම කතා කරනවා, ඒ හැඳියත් ඇහෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හිතන්න බෑ නේ. කුටිම කියනනේ හීන කියන්නේ මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ නේ. ඒ උත්තර අපි පස්සේ කතා කරමු. මම දැන් කතා කරමු, දහම් ටික කතා කරමු නේ. හොයනවා නම් කරුණු බොහෝයි. මට දවස කන්නාඩි දිහා බලනකොට හිතුණා නුවණක් දෙන කෙනෙකුට මේ ටික ඇතිනේ. මේ රූපේ වගේම ප්‍රතිබිම්බයක් වීදුරුවේ වැටලා තියෙන කිසිම දෙයක් නැහැ. වීදුරුව විතරයි. ඇඟවත් අහුවෙන්නේ වීදුරුව. හිතනවනම් කෙනෙකුට මේ ඇතිනේ කියලා මට හිතුණා. මොකද්ද මේ? ඇයි මේ? ඇයි මෙහෙම වෙන්නේ? මේ විදිහටම රූපයක් සතහන් වුණා නමුත් ඒක කිසිම දෙයක් නැහැ කියලා අපිට එහෙම හිතෙන්නේ නැහැ නේද? සාමාන්‍ය අපි කන්නාඩියෙන් ඡායාව බලනවා වගේ කියලා හිතෙනවා මිසක මේක කොහොමද වෙන්නේ? ඇයි මේ වෙන්නේ? දැන් හොඳට බලන්න. තිරසංගත සතෙක් ගත්තොත් කන්නඩි තියෙන දෙයට බුරනවා. අපි බුරන්නේ නැහැ. කන්නඩි තියෙන දෙයට පයින්නවා. අපි පයින්නේ නැහැ. ඇයි මේ? එකම ඡායාවට මෙහෙම වෙනසක් වෙලා තිරසංගත සතාගේ මට්ටම නම් අපි මොකද කරන්න ඕනේ? දත් බෙහෙච්ච කතුලන්න ඕනේ කන්නඩියේනේ. දැන් අපිට ඉච්චරවත් වෙනසක් වෙන්නේ. ඇයි දැන් තිරසංගත සතට පේන්නේ කැඩපත ඉස්සරහින් ඉන්න කෙනානේ. අරේ තියෙන ඡායාව බලමින් දත් මදින්නේ අපි මෙහෙ. නමුත් තිරසංගත සතාගේ මානසික මට්ටමට අනුව දත් දෙහෙත් ටික අතුලන්න ඕනකොදද? අර කටපෙන්නේ පිටියන්නේ මේ කන්නඩි. නේද? එහෙම වෙන්නේ නැති ඇයි මෙහෙම වෙන්නේ? කොච්චර දේවල් තියෙනවද හිතන්න. අපි මෙහෙම කරනවා කියමු. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ දුක පෙන්වලා මේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වනවා. තණ්හාවයි කියලා පෙන්වනවා. තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවයි කියලා පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තවත් අපිට උපමා පිළිහිල් කරලා පෙන්වුවා මේ තණ්හාව කොහෙද ඇති වෙන්නේ? යමක් ලෝකේ ප්‍රියයිද මధుරයිද තණ්හාව කියන එක ඇති වෙන්නේ එතන. ලෝකේ ප්‍රිය මధుර ස්වභාවයෙන් පවතිනවනම් ඒ හැම තැනකම තණ්හාව ඇති වෙනවා. මොනවද ප්‍රිය මధుර? මේ සත්වයාට රූපයේ ලෝකේ ප්‍රියයි මధుරයි. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි. මේ අරමුණු දැනගෙන හිත ප්‍රියයි මధుරයි නේ චක්කු ලෝකේ පිය රූපං සතර රූපං රූප ලෝකේ පිය රූපං සතර රූපං කියලා ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා මෙන්න මේ ටික තමයි පෙන්නේ තණ්හාව කියන එක ඇති වෙන්නේ මෙන්න මේ වේ තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ කොහෙද මෙන්න මේ ටිකේ තමයි තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ එතකොට හොඳට යමක් පෙන්නවා දුක කියන එක ඇතිලා තියෙන තණ්හාව නිසා තණ්හාව ඇතිලා තියෙන කොහෙද ඇහැ රූප චක්කු විඥාණයට තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ කොහෙද ඇහැ රූප චක්කු විඥාණය මොකද තණ්හාව උපදින්න නිසා තණ්හාව පවතින්නේ ඇහැට රූපයට මෙතනදී එහෙම පෙන්නලා ඉවර වෙලා රූපයට සද්දයට තණ්හාව නැති කරන්න තමයි මාර්ගය පෙන්නේ ඒක මම පස්සේ පෙන්නන්නම් නමුත් මෙතනදී අපි එක කරුණක් දැනගන්නට ඕනේ තණ්හාව කියන එක නැති වෙන්නේ නැහැ තණ්හාව කියන එක ඇති වෙන්න තියෙන හේතුව නැති වෙන්නේ නැතුව ඒ කියන්නේ ඇහැ රූප අපිට මේ පේන රූපයකට ඇහැට නම් තණ්හාව කියන එක ඇති වෙන්නේ ඇහැ රූප චක්කු විඥානය කියන කාරණාව නැති වෙන්නේ නැතුව තණ්හාව නැති වෙන්නේ එහෙම මම කිව්වේ තණ්හාව කැමැත්තක් නැහැ කියලා තීරණය කරන්න බෑ අද තියෙන මට්ටමේ අද අපිට තණ්හාව නැහැ කියලා කැමැත්තක් නැහැ කියලා මට දැන් කැමැත්ත නැහැ තණ්හාව නැහැ කියලා තීරණය කරන්න අයිතියක් නැහැ තීරණය කරන්න බෑ. හෙට හම්බ වෙන දෙයක තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව මට මම නැති කළා තියෙනවා. මට හෙට යම් රූපයක් හම්බ වුණොත් ඒකට ආස වෙන්න තියෙන හේතුව අපි කිව්ව දැන් මට මොන මොකද ස්විච් එකක් ඇදලා. එහෙනම් දැන් තාම ඇදිලා නැහැ ඒ හින්දා ඒ ස්විච් එකකට තියෙන කැමැත්ත නැහැ මට. දැන් එහෙම කැමැත්තක් නැහැ කියලා මට තණ්හාව නැහැ කියලා සතුටු වෙන්න බෑ. හෙට දවසේදී මට හම්බ වෙන ස්විප් එකක් ඇදුණොත් කැමැත්ත ඇති වෙනවනේ. ඒතර තණ්හාව නැති කරනවා කියන තැන හෙට දවසේදී ස්විප් එකක් ඇති වුණොත් ඒකට තියෙන කැමැත්තද නැති වෙන විදිහට මට අද තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් ඒ තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව කියන තැනින්ම නැති වෙන්න ඕනේ. ඔකෙද මම මතක් කරන්නේ තණ්හාව කියන එක අපේ ජීවිතයේ පේන දෙකින් තීරණය කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ කියන්නේ ඔය අසුචි තවරිච්ච තැනක් හෝ වස්තුවක් හෝ දැක්කොත් අපි කවුරුවත් කැමති වෙන්නේ නැහැනේ. අස කරනවා නෑ කැමති වෙන්නේ නැහැ. මේ ඉතාමත් අප්‍රසන්නයි පිළිකුල් කරනවා. නමුත් අපි යම් දවසකදී මහා විශාල පර්වත ප්‍රපාතකින් වැටෙන්න හැදුවොත් උතන තිබුණත් අසුචි පැවරිච්ච පණුවක් ගහපු වැල තියෙනවා මහා ප්‍රපාතයකින් වැටෙන්න හදනකොට මේක අසුචි තියෙන්නේ කියලා බලනොත් දැන් ටග්ගල් අල්ල ගන්නවනේ අන් දැන් කැමති වුණා මේ දැන් අපි මේ වගේ දෙයකට සාපේක්ෂව අසුචියද කැමතිද තියෙන්න පුළුවන් නමුත් ඊට වඩා දෙයකට සාපේක්ෂව මේ කැමති නැති එකට කැමති වෙන්න වෙනවා අපිට නේද? එතකොට ඒ හින්දා කැමැත්ත කියන එක තීරණය කරන්න බෑ. කැමැත්ත නැහැ කියලා දැන් අපි මේ ඉන්න මට්ටමට. කැමැත්ත සමහර විට අපිට උපදින්නේ කැමැත්ත උපදින්නේ ඒ මොහොතේම ඉපදිලා ඒ වස්තුව අල්ලන්නේ අපි. දැන් අර සිද්ධිය වෙනවත් එක්කම ඒකට තියෙන කැමැත්ත ඇති වෙලා ඒ කෘත්‍යයත් කළා ඉවරයි. නේද? එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවට කැමැත්ත යම් කලක නැති වුණොත් තණ්හාව නැති වෙනවා මේ දුක නැති වෙනවා එතකොට මේ දේවල් වලට තියෙන කැමැත්ත නැති කරන්න යොමු මේ දේවල් වලට තියෙන කැමැත්ත නැතිකරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා සම්මා දිට්ඨි. අර අපි ඉස්සෙල්ලා කතා කරපු තැනට මම වෙන පැත්තකින් ඉන්නේ. ඇත්ත ඇති හැටි දකින්න. මම ඒකෙදි පොඩි උපමාවක් දෙන්නම්. අපි මෙහෙම ගත්තොත් දැන් අපිට මේ පේන ස්වභාවය අපි තුන් දැන් මේ මහත්ය දිහා අපිට පෙවුනොත් අපි කෙනෙක් එක්ක කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගන්නේ මේ පේන මට්ටමටනේ. නේ මොන දැන් අපි උපුල් මහත්තයා එක්ක අපි කියමු කෙනෙක් දැඩි තරහෙන් අපි ඉන්නේ. දැන් මේ රූපේ දකිනකොටම අපිට තරහ යනවා. තව කෙනෙක් ඉන්නෝ දැඩි රාගයෙන් ඉන්නේ. මේ රූපේ දකිනකොටම රාගය ඇති වෙනවා. කියන්නකෝ. නේ? හොඳයි මේ හැඩේම පත්තරයක තිබ්බොත්. පත්තරයක පත්තරේ තියෙන ඒ හැඩේ දකිනකොටත් අපිට තරහින් නැති වෙයිද? එනවනේ. දැන් මේ උපුල් මහත්තයාගේ මේ හැඩේම උඹ අපි හොද්දට පෙන්වන්න බැරි තරහකින් ඉන්නේ. මේ අය කෙනෙක් දැඩි තියුණු රාගයකින් ඉන්නේ කියන්නකො. දැන් අපිට මෙහෙම දකින්න අරමු මේ හැඩේම මේ පින්තූරෙම ඔන්න දැන් තියෙන පත්තරයක ලොකුට වැටෙනවා. දැක්ක ගමන් ආ මේ උපුල් මහත්තයා කියන මට්ටමට අපි ආවෙන්නේ. දැන් එහෙම උපුල් මහත්තයා කියලා දකිනකොටම තරහ තියෙන කෙනාට තරහින් නැති වෙයිද? එනවනේ. අර කැමැත්ත තියෙන කෙනාට කැමැත්ත එන්නේ නැද්ද? හොඳයි ඔන්න බලන්න ඒ සටහනම තියෙන වතුරේ වැටිලා. වතුරේ තියෙන ওই සටහනම අපි දැක්කොත් අපිට අර ඇලීම ගැටීම දෙක එන්නේ නැති වෙයිද? එනවා. ඊට පස්සේ මේ සටහනම වැටලා තියෙන කැඩපතට කියන්නකො. කැඩපතේ තියෙන මේ සටහන දැක්කොත් අපිට රාගය හෝ ද්වේෂය එන්නේ නැති වෙයිද? එනවා. හොඳයි මේ සටහනම තියෙන වීඩියෝ පටියට. මේ වීඩියෝ පටියේ තියෙන මේ සටහන දැකලා අපිට ඇලීම ගැටීම එන්නේ නැද්ද? දැන් අපි හිතාගින්නේ මේ හම්මස් ලේනහාර තියෙන උපුල් මහත්තයාගේ ඇඟෙයි මේ උපුල් මහත්තයාමයි කියන තැනකින් අපි ඉන්නේ නේද? දැන් හොඳට බලන්න ටිකක් ඕගොල්ලෝ නුවණක් තියෙනවා නම් කොහොමද මේ දැනෙන හැඟීමම අපිට ආවේ පත්තරේ දකින කොට? ඒකත් ඇටවස් ලේනහාර තියෙනවද? එහෙනම් වතුර ටිකද වතුර තියෙන මේ ඡායාව දකින කොටත් මේ හැඟීමම ආවා. කඩපත දකින්නකොටත් මේ හැඟීමම ආවන්නේ. වීඩියෝ පටියක් දකින්නකොටත් මේ හැඟීමම ආවන්නේ. මේ පුද්ගලයා කියලාම එන්නේ නේ. හොඳට හිතන්නකෝ කී බලන්න. ඔන්න දැන් අපි දන්නවා එකම විදිහට මේ හැමතැනකම අපිට හම්බෙලා තියෙන්නේ. අපි මේකෙනම් අපි සාධාරණය කරගෙන ඉන්න මේ කෙනාමයි ජීවත් වෙන කෙනා පුද්ගලයාම කියන්නේ. නමුත් අනිත්යෙන් වලත් බලන්නකො අපිට රාගදේශ දෙක ඇවිල්ලා තියෙනුනේ කිසිම අඩුවක් නැතුව. අපිට මේ පුද්ගලයා හම්බෙලා තියෙනුනේ කිසිම අඩුවක් නැතුව. හම්බෙලා තියෙනවා නේද? අපිට එහෙම ඕනේ නැහැ අපිට අපේම රූපේ දකින්නද? සමහරවිට පත්තරයක තිබුණ කවුරු හරි මොකක් කර කියලා අපිම ලැජ්ජ වෙයි මේ මට මෙහෙම වෙලානේ. අපේ පින්තූරයක් වීඩියෝ පටියක තියෙනකොට මොන හරි කියන දෙයක් හරි වැරදිලා තිබුණ මට මෙහෙම වැරදිලා නේ කියලා ලැජ්ජ හිතෙන්නේ. මොකද ඒක මම්ම වෙලානේ. එහෙම වෙන්නේ නැති වෙන්නේ. එන නේ ඔන්න අපි කියමුකෝ දැන් මෙන්න මේ සතහන පේන එකේ තමයි අපි මෙච්චර කල් ඇලුනේ ගැටුනේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ ටික ඔය අපි කතා කරපු ඔක්කොම ටික සාත් කරගන්න පුළුවන් හරියට මෙන්න මේ ටික අහගන්න. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනසාන නත්තංගමේ යාය සතිකමාය. මහණෙනි මේ එකම මගයි සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්නත් දුක් දෝමනස් නැති කරන්නත් දුක්ඛ දෝමනසාන නත්තංගමේ යාය ශෝක පරිද්දවන සමතික්කමාය හැඳින් වැළපින් ඉක්මවන්නට දුක් දෝමනස් නැති කරන්නට ඊට පස්සේ මාර්ගඵල ලබන්නට නිවන අවබෝධ කරගන්න. යම් සත්‍යයකට පිරිසිදු වෙනවා නම් හැඳීම් වැළපීම් නැතිකරන්ද දුක් දුම්නස් නැතිකරන්ද අධිගමයක් ලබන්ද නිවන් සාත්කරන්ද එකම මගයි. ඒවා විස්තර නොකියුවත් පෙන්වන සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ හරියට වැදුවා නම් මේ ටික ඉබේම හම්බ වෙනවා ප්‍රතිඵල ටික. තේරෙනවද? ඒකේ මුලින්ම පෙන්වන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව. මේකේ මම මේ දැන් පොඩ්ඩක් කියලා දෙන්නම් කායානුපස්සනාව වඩන හැටි. අපිට හරියට නුවණක් ඇතුව මේ ටික තේරුම් ගන්න පුළුවන් වුණොත් අර කියපු විස්තර ටික මේ ජීවිතේම අපි ස්පර්ශ කරනවා කිසිම ඇදහිමකින් තොරව. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දොම්නස. කායනුපස්සනාව වඩන්න කියනවා. මම වඩන හැටි කියලා දෙනවා. වඩන්න කියනවා. කයෙහි කය ආනුව බලන්ඩ කොහොමද ආතාපි කෙලෙස් තවන වැර ඇතුව. සම්පජානෝ සතිමා සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියකින් කොහොමද විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සක්. ලෝභ දේශ දෙක හික්මන විදිහට. රූපය අනුව බලන්ඩ කොහොමද උත්සාහයෙන් රූපය අනුව බලන්ඩ ඇත්ත දකින සිහියකින් යුක්තව ලෝභ දේශ දෙක සංසිඳන හික්මන විදිහට. අපි කියමු දැන් මෙච්චරකල් මට ලෝභයක් හෝ ද්වේෂයක් කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති උනේ මේ මට්ටමේ නම් මට කැමැත්ත අකමැත්ත හම්බ වෙච්ච මේ මට්ටමම මේ මට්ටමේ මේ ඉඳලා කැමැත්ත අකමැත්ත නැති කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ සටහනේ මේ විදිහට නම් තේින්නේ මේ විදිහටම මම දැකලා මේ විදිහටම සිහිය පිහිටුවලා මට කැමැත්ත අකමැත්ත නැති කරන්න බෑ. කැමැත්ත අකමැත්ත ඇති වෙච්ච හේතුව කැමැත්ත අකමැත්ත නැති වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒකට වෙන ක්‍රමයක් ඕනේ. හරිද? මම ඒක මෙතෙන්ද කියලා දෙන්නම්. දැන් ඔන්න හොඳට බලන්න මම ඉස්සෙල්ලා කියපු නිමිත්ත අපි දැක්ක උපුල් මහත්තයා කියලා නැත්නම් මේ සටහන හම්බුනහමයි මට මෙච්චර කල් ඇලීම් ගැටින් දෙක හම්බ වුනේ. දැන් මේ හැඩය මට පත්තරයක තිබුණත් වතුරක තිබුණත් හැම තැනකම මට රාගදේශ දෙක ඇති වෙන මට්ටමනේ තිබුණේ. දැන් බුදුරජාණන් වහන්සේ උපායක් පෙන්වනවා උපමාවක් පෙන්වනවා සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්ද රාගදේශ දෙක හික්මන විදිහට. අපි කියමු දැන් කඩදාසි හම්බ වෙන තැන වෙනදට මේ උපුල් මහත්තයා කියලා අර තින්ත ටික තියෙන රූපිය අපි ඉලක්ක කරගන්නකොට දැන් අපි මොකද කරන්නේ? මෙතන තියෙන කඩදාසියනේ කියලා අපි බලනවා. දැන් කඩදාසිය තියෙන්නේ කියලා බලන එකෙන් මගේ හිතට ඍජුව අහුවෙන්න දීලා නැහැ මම. මොකද්ද අර වෙනද මේ උපුල් මහත්තයානේ කියලා අහුවෙන වර්ණ සටහනට කෙලින්ම හිත අහුවෙන්න නොදී. මොකද මේ පේන රූපය ඇතුලේ කඩදාසිය තියෙනවා නේද? කඩදාසිය තුල මෙහෙම සටහනක් තියෙනවා. ඒතර මෙතන ඇත්තටම පවතින මොකද්ද? කඩදාසිය. කඩදාසිය තින්ද ටිකයි තියෙන්නේ. ඇත්ත ඇති හැටිම බැලුවොත් මට මෙතන හම්බෙන්නේ මොකද්ද? කඩදාසිය තියෙන්නේ. දැන් මොන මං කඩදාසිය තියෙන්නේ කියලා බලන එකෙන් වෙනවා වෙනදට මට එහෙම යමක් සිහි කරන්නේ නැතුව ඇත්තට පවතින දේ සිහි කරන්නේ නැති දවසට එහෙම ඉගෙන ගත්ත නැති කාලේ මම කෙලින්ම බැලුවේ මේ රූපය හම්බෙන මට්ටමට විතරනේ. උපුල් මහත්තයා කියලානේ බැලුවේ. එහෙම බලව මටයි රාග දේශ දෙක ඇවිස්සුනේ. දැන් මම මේ උපුල් මහත්තයා කියලා නැත්නම් මේ හම්බෙන මට්ටම බලන්නේ නැතුව සිහි කරගන්න මේ හම්බෙනකොට මොකද්ද? මෙතන කඩදාසියනේ තියෙන්නේ කියලා සිහි කරගන්නවා. කියන්නේ දැන් මේ හිත අහුවෙන්න දෙන්නේ නැ වෙනද ඇලින් ගැටින් ආපු මට්ටමට හිත අහුවෙන්න නොදී. ඊට පස්සේ දැන් අපි වතුරේ ඡායාව තියෙනවා. මෙතන තියෙන වතුර ටිකනේ කියලා අපි බලනවා වගේ. ඒ කියන්නේ වෙනදට මෙහෙම යමක් උපමාවක් මම කියන්නේ වෙනදට මෙහෙම පරිබාහිර යමක් සිහි කරගන්න බැරි කාලේ සිහි කරගන්න නැති කාලේ අපිට අර සතහනම විතරයි සිහි වෙන්නේ. නිමිත්ත විතරයි සිහි වෙන්නේ. එතකොට රාගදේශ ඇති වෙච්ච නිමිත්ත සිහි වෙනකොට රාගදේශ මට්ටම අපිට එන්නේ. දැන් අපි මොකද කරන්නේ? රාගදේශ දෙක එන මට්ටම අහු නොවන විදිහට ඇත්ත ඇති ඇති හිතන. මෙතන වතුරනේ තියෙන්නේ. මේ කණ්ණාඩිය හම්බ වෙනකොට මෙතන වීදුරුවනේ තියෙන්නේ. මේ පින්වතුන් ගිහිල්ලා බලන්න ඔය කණ්ණාඩියෙන් මුණ බලනකොට එහෙම ඕක අත්විඳින්න පුළුවන්. ඕගොල්ලෝ තමන්ගේ පින්තූරේ දිහන මෙච්චර කාල කණ්ණාඩියෙන් බලන්නේ හොඳට කණ්ණාඩි වීදුරුව දිහා බලන්න ඕගලන්ට ඕගලම පෙනේවිද කියලා බලන්න. කණ්ණාඩියේ වීදුරුව දිහා බලලා නැහැනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ ඡායාව වැටෙද්දි වීදුරුව බලලා තියෙනවද? නැහනේ. බලන්න පේනවද කියලා මේ රූපේ? අපි ටග්ගල වීදුරුව දිහා බල අපේ ඡායාව බලන හිඳයි අපිට ඒක පේන්නේ. ඒක උඩ අපිට වීදුරුව පේන්නේ නැහැ. ඕගොල්ලෝ වීදුරුව බලන්න මේ ඡායාව පෙනේවිද කියලා. පේන්නේ. ක්ෂණිකව අතහැරෙන්න. හොඳට ඒක දක්ෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ වීදුරුවම විතරක් බලන්න. වීදුරුවම බලනකොට අපිට වෙන එකක් පේන්නේ නැහැ. මේ ඒ කැඩපත මතම වෙරලා තියෙන ඡායාව පේන්නේ නැහැ අපිට. ගිහිල්ලා බලන්න. අපි වතුරක තියෙන ඡායාවේ අපිට ටග්ගල ඡායාව පේනවා. හරියටම වතුර ටික බලන්න. පේන්නේ නැහැ. ප්‍රායෝගික අත්දැකීම බලන්න. හරිද? එහෙම වුණොත් මේ සටහනෙන් ඉබේම අතහැරෙනවා. ඒ වගේ කායानुපස්සනාව කියන්නේ මේ රූපය හම්බ වෙනකොට මෙච්චරකල් මට සිහි කරන්න යථාර්ථයක් තිබුණේ නැහැ. මේ ටිකමයි තියෙන්නේ. දැන් ඔය සතිපට්ඨාන පිළිබඳ මෙතන තියෙන කුණුප කොටස් 32ක් නේ කියලා මම දැන් නුවණින් බලනවා. මේ නුවණින් බලන එකෙන් වෙනවා වෙනදට මට මෙහෙම යමක් සිහි කරගන්න හම්බ වෙන්නේ නැති කාලේ පුද්ගලයෙක්ව අහුවෙන්න තැන දැන් කෙලින්ම ඍජුව මට පුද්ගලයෙක් අහුවෙන්න දීලා නැහැ මම නුවණින් මේ දිහා බලන්නේ මේ බලනකොට මට දැන් වෙනද තියෙන ටික අහුවෙලා නැහැ ඒ කියන්නේ තාම අපි හුරු කරලා නැති හින්දා මෙහෙම දැන් වෙනද ඇලින් ගැටින් දෙක අහුවෙන්න මේ රූපේ දැඩිව අහුවෙන්නේ නැහැ මට අර ආශ්‍රව වැඩිකම හින්දා මුල් මුල් කාලේ මේ මේක අහුවෙනවා නමුත් මේ සතර මහා ධාතුන් නැත්තම් කුණුප කොටස් 22ක් නෙතියි. දැන් මේ තේන දේ ඇතුලේ කුණුප කොටස් 22ක් තියෙනව නෙමෙයි. ඒ කියන්නේ මේ තේන රූපය ඇතුලේ කඩදාසියක් තියෙනව නෙමෙයි. කඩදාසියක මෙහෙම රූපයක් වෙන්නේ. මේ තේන රූපය ඇතුලේ වතුර තියෙනව නෙමෙයි වතුරකයි මෙහෙම රූපයක් වෙන්නේ. ඒ වගේ කුණුප කොටස් 22ක් තියෙන තැන මෙහෙම හැඩයක් වෙන්නේ අපිට. මේ තේන හැඩයටයි අපි උපුල් මහත්ය කියන්නේ. දැන් අපි හිතාගෙන කෙසුළුම් නියදත් කියන්නේ උපුල්ගේ කියලානේ. උපුල් මහත්ය කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ දර්ශනයෙන් අපිට හම්බ වෙනවා කෙසුළුම් නියදත් හම්මස් කියන්නේ ආහාරයෙන් හැදුණු යථාර්ථය. ඒ නිසා හිතට හම්බෙන සිද්ධියක් අපිට මේ හැඩේ. ඔක තව හිත දිනු වෙනකොට අපිට තේරෙයි. මේ මොකද මෙතන තියෙනවා කනගුණ ආහාරයෙන් හැදුණු මේ රූපයක මෙබඳු සටහනක් මතු කළ දෙන්නේ මේ ඇහි ප්‍රසාදයෙන් හරියට මේක කැමරාවක ලෙන්ස් එකක් වගේ හිත දියුණු වුණොත් මේ හිතෙන් හදන්න පුළුවන් මේ බිත්ති වලින් එහා පැත්තේ පේන මේ ඇහැට හිත දියුණු කළාම මේ එන්නෙන්නෙන්න මේව හදන්න පුළුවන් ඒවා අපි ඔච්චරට යනවනේ මම කිව්වේ එකයි අපි අද හිතාගෙන ඉන්න දෙයට වඩා ගොඩාක් ලොකු මේකට වඩා විශාල ධර්මතාවයක් මේකේ තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලන්න ඕන. දැන් කායानुපස්සන තමයි සම්පජානෝ සතිමා. සම්මා දිට්ඨියට සීයේ සම්මා දිට්ඨිය තමයි මොකද්ද? ඇත්ත ඇති හැටි දකිනවා. කුණුප කොටස් 32ක් තියෙන කියලා දකිනවා. මෙහෙම දකින්න එක වෙන්න ඕනේ මොකද්ද? විනය ලෝකී අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මන විදිහට. මොකද වෙනදට මම මේ දැකපු අරමුණේ මට ලෝභ දේශ දෙක එන්නේ. දැන් මේ විදිහට බලන මට මේ වෙනද පුද්ගලයෙක් කෙනෙක් කියලා ගත්ත විදිහට තදව අරමුණ හිතට අහුවෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? එතකොට වෙන්නේ මේ ලෝභ දේශ දෙක ටික ටික හික්මෙනවා. ලෝභ දේශ දෙක ටික ටික හික්මෙන්න ඒ කියන්නේ අපි හුරු වෙන මෙහෙන් පත්තර දිහා බලනකොටම චුට්ටකතර සටන්න පේනකොට කඩදාසියෙන් පේනවා. වතුර ටිකම පේනවා. වීදුරුවම පේනවා. නෙගටිව් එකම පේනවා වගේ තැනකට එනවා. කියන්නේ කුණු පොඩස් 32ම කියන මට්ටම නැත්තම් ඕක තමයි දැන් සතිපට්ඨානේ පෙන්වන්නේ ධාතු වශයෙන් බලන්න කුණු පොඩස් වශයෙන් බලන්න අට්ටි සංඥාවෙන් බලන්න කියලා ඔය පෙන්වන්නේ ඒ මේ උපායක් පෙන්නනෝ පේන දෙයින් අපි මෙච්චර කල් හිතට හසු වෙච්ච දෙයින් වෙන් කරන්න නිකම්ම බෑනේ ඒ හින්දා ඇත්ත නුවණට අල්ලලා දීලා මේ පේන දේ හිතට හසු නොවන විදිහට උපායක් දෙන්න මේ විදිහට කාලයක් කරගෙන 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 යනකොට ඒකෙන් දැන් හැම දෙයක් දිහාම හොඳට 100කින් දන්නෝ මේ විදිහට මේ යථාර්ථය අමතක කරලා මේ විදිහට බලන මට්ටමටයි රාගදේශ දෙක එන්නේ අපි හුරුවලා තින්නේ ඔහොම අපි මේ හම්බ වෙන දෙයක දේ තුල හම්බ වෙන දෙයට ඔබෙන් පවතින ඇත්තත් එක බැලුවොත් හම්බ වෙන දේ රාගදේශ දෙකේ බැඳෙන්නේ අර පත්‍රේ බලනවා වගේ මෙහෙම කාලයක් කරනකොට අත්ති කායෝතුවා පනස සතිපත්චිපත්චිතා හොතු. සත්‍යයේ පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන 100 හොඳින් එළබෙතින් දවසක් එනවා. ඒ කියන්නේ මේ රූපේ සතර මහා ධාතුමය නැත්තම් කුණුප කොටස් 32ක්මයි තියෙන. ඒ කියන්නේ කෙසුම් නියදත් අම්මස් කියලා නුවණින් දකින්න පුළුවන් දවසක්. එහෙම රාගදේශ දෙක මෙහෙම හික්මෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මේ හිත වැඩෙනවා. හිත වැඩෙනවා කියන එකේ ඒ කියන්නේ නීවරණ ධර්ම දුර වෙනකොට මේ තියෙන ආලෝක වලටත් වඩා 10000 ගුණයකින් බල තමාගේම ආලෝක උපදිනවා. ඒ කියන්නේ ඕනම කරවලක ඉදිකට්ටක් විසිකරුවත් එයාට ගේන්න පුළුවන්. එයාට කරවල නැහැ. රෑ එයා ජීවත් වෙන්නේ ඉරේලියෙන් නෙමෙයි රෑදවල් දෙකේම තමන්ගේ මනස තුල උපන්න ආලෝකෙන් ජීවත් වෙනවා. එයාට අඳුර කියලා එකක් නැහැ. මේ පේන විදිහට වස්තු පේනවා. මේක මේවා විනිවිද යන්න පුළුවන්. ඒ මට්ටමට එනවා. එදාට හොඳට තේරෙනවා මේ රූපය නිසා අපිට මේ හැඩතලයක් තියෙන්නේ හිතට. හිතට කියලා. හැඩතලයක් පේන්නේ අපේ හිතට. මේ රූපය නිසා නාම ධර්ම කියලා ධර්මතාවයක්. අපි හිත කියන්නේ මොකද්ද? අපිට යම් වස්තුවක් පේන්නේ ඇයි? කොහොමද මේ හැඩතල පේන්නේ කියලා මේවා අපි දන්නේ නැහැ. අපි මේ හිතාගෙන ඉන්නේ රූපේ කියලානේ. නේද? නමුත් මේවට උත්තර ටික හම් වෙනවා හිත දියුණු වුණාම. දැනට මෙන්න මේ රූපේ මෙන්න මේ ස්වභාවය සිහි කරන්න උපායක් තියෙන්නේ මොකද්ද? මෙච්චර කල් කෙලින්ම අපිට හම්බුනේ මේ පේන නිමිති, මේ හැඩ. ඔය මට්ටම තමයි අහුණු රාගදේශ දෙක ඇති වෙන්නේ. ඒ මට්ටම හසු නොවෙන්න අපිට සිහිය කියලා කියන්නේ මේ හම්බෙන මේ විදිහට අපි අරමුණු වලට සම්බන්ධ වෙන දැක්කොත් තමයි රාගදේශ දෙක ඇති වෙන්නේ. එහෙනම් යථාර්ථයට ඇත්ත දකින සිහියකින් මම ඉන්න ඕනේ කියන තැනකින් තමයි හික්මන්නේ. ඒ කියන්නේ යම් රූපයක් දකින්න ඉස්සෙල්ලාම රූපයක් දකින්න ඕන රැවටෙන්නේ නැතුව බලන්න ඕනේ රූපය දිහා කියන නුවණක් තියෙනවා. ඒ කියන්නේ Taman දන්නවා මේ ඇත්ත සිහි කරගන්න නැතුව මම මේ දිහා බැලුවොත් මට හම් වෙන්නේ උපුල් මාත්‍යමයි. එතකොට මට ඇලින් ගැටින් දෙකම එන්නේ. මම දැන් දන්නවා මේ හැඩේ හම්බ වුණොත් මේ හැඩේට නම් මම ලෝභය ඇති කරගෙන තියෙන්නේ, මේ හැඩේට නම් ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ. මේ හැඩේ ආයේ හම්බ වෙනකොට මගේ මනසේ මේ මට්ටමට ඉපදිලාමයි. රැවටුණු මට්ටම රැවටිලාමයි. දැන් මට මේ හම්බෙන මට්ටමින් ඇලීම හෝ ගැටීම හෝ රැවටීම නැති කරන්න නම් මට තියෙන උපායක් තියෙනවා. මොකද්ද? මේක හම්බ වෙන තැන මම මෙහෙම නුවණකින් ඉන්න ඕනේ. මේක හිතට දැඩිව අහු නොවන විදියට කියලා ප්‍රයෝගයක් තියෙනවා. එහෙනම් මේක මේ වගේ ආරම්භණක් හම්බ වෙන්න කලම මම සිහි නුවණින් ඉන්නේ. මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් තියෙන තැනක තියෙන්නේ මෙහෙම නේද? ඒ කියන්නේ මෙහෙම හැඩයක් වෙනකොට මෙතන තියෙන කඩදාසියනේ. මෙහෙම තැනක මෙහෙම තියෙන්නේ වතුර ටිකනේ කියලා බලනවා වගේ. මෙතන තියෙන කුණප කොටස් 22ක් නේ කියලා එහෙම දැනට කටවචනින් කියලා බැලුවත් ඇති නුවණින් අර්ථ දකිනකම්. මේක කාලයක් යනකොට වැඩෙන. එතකොට ඔන්න ඔය විදිහට අපි රූපය ගැන බැලුවොත් රූපය කියන එක හොඳට කාලයක් යනකොට වෙනවා. ඊට පස්සේ ඉබේම ප්‍රකට වෙනවා නාම ධර්ම කියන්නේ මොනවද කියලා. අපි ගත්තොත් ඒ කියන්නේ අපි දන්නේ අදද අපි ජීවත් වෙන්නේ හිතේ, හිතත් එක්ක, මනසත් එක්ක. මේ අපිට අපේම මනස ඉදිරියෙන් හම්බ වෙන්නේ. අපි මෙහෙම ගත්තොත් මැරිච්ච කෙනෙක්ගේ ශරීරය ගත්තොත් ඒ හැම රූපෙත් ඇහැ කන දිව නාසය ඌවා ටික මේ අපි කියමු කෙස්ලුම් නියදත් හම්මස්සාර මේවා ටික තියෙනවනේ. අදද මේ ශරීරයේ මලමිණියක් වගේ. ඒ කියන්නේ මේ ශරීරයේ ස්වභාවය අවිඥානිකයි, අචේතනිකයි, අසංඤ්ඤ අචිත්තක. අවිඥානිකයි කියන්නේ රූපය මේ රූපය වගේමයි, විඥානයක් නැහැ රූපෙට. ඒ කියන්නේ මේ රූපේ කය මේ හිත බැඳිලා තිබ්බට මං කියන්නේ රූපේ ස්වභාවය ගැන. රූපය කියන එක මලමිණිය වගේ. රූපය ගැන මම කියන්නේ රූපය හා බැඳලා තියෙන සිත ගැන නෙමෙයි රූපය ගැන. රූපයට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. පේන්නේ නැහැ. මලමිණියට මොකුත් දැනෙන්නේ නැහැ නේ. අසඤ්ඤී රූපේ කිසිම සංඥා නැහැ. කුටිම ගත්තාම මලමිණිය දැනගන්නකොට මලමිණිය කියන්නේ රූපේ නියම රූපේ. ඒ මලමිණියට අමතරව ඕගලන්ට අරමුණු පෙනෙනවා නම්, ඇහෙනවා නම්, ගඳ සුවඳ දැනෙනවා නම්, සැප දුක් දැනෙනවා නම් දැනගන්න මේ හැම එකක්ම හිතේ ක්‍රියාකාරීත්වය කියලා. මේ පේන සටහන් මේ පේනවා නම් මේ පේන දැනෙන ඇහෙන මේ ඔක්කොම හිතත් එක්ක සම්බන්ධ අරමුණු මේ තියෙන්නේ. හිතින් හැම දෙයක්ම කර අපි ජීවත් වෙන්නේ හිත මත. මේ රූපේ චුට්ටක්ක දන්නේ රූපේ රූපේ කියලා. මේ වස්තුව දන්නවද ඒ වස්තුව කියලා? දන්නේ නැහැ. මේ රූපය මේක මම කියලා දන්නේ හිතින් අපි. හිත කියන එකම සජීවී වෙලා නිසා, හිත කියන එකම අපේ පැවැත්ම වෙලා හින්දා හිත කියන එක නොදන්නා කවමයි? හිත කියන ධර්මතාවය තමයි අපි ලෝකේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක එච්චර ගැඹුරට යන්න දුන්නේ දැනට මෙන්න මේ රූපය යථා ස්වභාවය බලන්න. ඒ කියන්නේ Tamanට යමක් හම්බ වෙනකොට හම්බ වෙන දෙයට ඔබෙන් පෞතින ඇත්ත දකින්න. ඔබෙන් පෞතින ඇත්ත කියලා කියන්නේ අපි ඕක මම මෙහෙම කරුණක් ගත්තොත් දැන් අපි කියන්නේ දැන් නිරිඟුව වගේ දෙයක් අපි දැක්කොත් ජලය වගේ නිරිංගුව තියෙන තැන ජලය වගේ පේන්නේ අපේ හිතට නේද? ඉතින් අපි දන්නවා මෙහෙම බලනකොට ජලය වගේ පේනවා, අහක බලනකොට ජලය වගේ පේන එක නැති වෙනෝනේ නේද? ඒතර හොඳට බලන්න එතන නිරිංගුව කියන තැන අපි කියමු රූප කලාප කියලා. බුදුදහමේ කියන්නේ අර නලියන් නලියන් රූප කලාප තියෙන්නේ. එහෙම රූප කලාප රාශියක් තියෙන තැනක මේ ඇහි උදව්වෙන් තමයි මෙහෙම සතහනක් හිතට පහළ වෙන්නේ. අපිට මේ පහළ වෙන සතහන එතෙන්ට අයිති ධර්මතාවයක් නෙමෙයි. අපිට පේන දේ දැන් ජලයේ වගේ පේන දේ මිරිඟුව නිසා හිතට පේන දෙයක් මිසක තියෙන දෙයක් නෙමෙයි. අපි අහකට යනකොට මේ දේ නැති වෙනවා. මේ වස්තුවල තියෙන තොයි සිද්ධියම. නමුත් දැන් තිරසංගත සතිය දැක්කොත් එයා හිතාගෙන ඉන්නේ වතුර එහි තියෙන එකම පේනවා කියලානේ. හිතට උපන්න එකක් කියලා පේන්නේ නැහැ තිරසංගත සතියට. එයා දන්නේ මේ මිරිඟුව නිසා ජලය වගේ හිතටයි පේන්නේ කියලා එකක් දන්නේ නැහැ. මිරිඟු කතාවක් නැහැ. පේන්නේ කිලිම මොකද්ද? පේන එකේ තියෙන දේ කියලා හිතන්නේ. ඒ තිරසංගත සතයට වෙච්ච දේ තමයි අපිට මේ වෙලා තියෙන්නේ. මිරිඟුව වගේ තමයි සතර මහා ධාතුව කියන තැන. සතර මහා ධාතුව කියනකොට ධාතුව කියන ස්වභාවාර්ථයට යනවා. ස්වභාවයක් කියන පටවි කියන එක තද ස්වභාවයක්. ඒකට හැඩ නැහැ, ලක්ෂණ නැහැ. දිග හෝ රළු හෝ හතරස් හෝ මේ රූපේ යථා ස්වභාවයට යනකොට පටවි ධාතුව කියන එකට හැඩ නැහැ. ආපෝ ධාතුව කියන දැන් අපි කියමුකෝ ඔය දවල්ට අහස දිහා බැලුවාම සූර්යාලෝකේ බලන් අපිට පාටක් තියෙනවද කියලා පේන්නේ. ඒ කියන්නේ ඒක ගහකට කොළකට වැටුනහම අපිට කහ පාට නිල් පාට කියලා කියන්න පුළුවන් ඒ වස්තුවත් එක්ක. නමුත් මෙහෙම අහස දිහා බැලුවොත් වර්ණයක් පේන්නේ නැහැ. හිරු එළිය රස්නේ තේජෝ ධාතුවේ ස්වභාවය ඒකයි. පටවි කියලා එක ධාතු වෙනකොට පටවි ධාතුවත් එහෙමයි. ධාතුව කියන එකේදී මේ ධාතුව පේනවා මේ ධාතුව පේන්නේ නැහැ කියලා එකක් නැහැ. ධාතුව ගත්තාම ස්වභාවාර්ථයන්න තැනකටම. ඒබඳු ස්වභාවයක් තියෙන තැනක අපිට හිතට මෙහෙම හැඩතල මැවෙන්නේ. මම ඕක අර කියන්නේ අපි මෙහෙම ගත්තොත් අපි කෙනා කෙනා දැන් හිතමුකෝ යලි කැටේ කැටේ අරගෙන එනවා කියන්නකො. යලි කැටේ 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 ගෙනල්ලා ගොඩක් ගැහුවොත් දැන් හුදෙවට බලන නුවණින් මේ එක වැලි කැටයක් දන්නවද අනිත් වැලි කැටය ගැන? දන්නේ නැහැ. අනිත් වැලි කැටය දන්නේ අනිත් වැලි කැටය ගැන. ඔතන ඇත්ත පවතින්නේ ඔහොමනේ වැලි කැටේ කැටේ විතරයි. තනි තනියෙන් පවතින්නේ වැලි කැටේට වැලි කැටේ විතරයි. ඔහොම වැලි කැට රාශියක් වුණාම අවකාශ ධාතුවට සාපේක්ෂව අපිට හිතට නෙවෙයි කන්දක්. දැන් ඕගොල්ලෝ අල්ලන්න යන්න කන්ද අහුවෙන්නේ අර වැලි කැට ටිකක් අහුවෙන්නේ මිසක කන්ද අහුවෙනවද? කන්ද කියන එක අපිට හිතට අහුවෙන දෙයක් මිසක අර වගේ සමූහයක් තියෙන තැනක අවකාශ ධාතුවට සාපේක්ෂව අපිට මේ යම් හැඩයක් හිතට ලැබෙනවා. අපිට හම්බ වෙන, ඒ කියන්නේ අපිට පේන්නේ. අපිට පේන හැඩේ කවදාවත් අපිට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ වැලි කන්ද අල්ලන්න කියලා මම ගියොත් ගිහිල්ලා ඇල්ලුවොත් මම අල්ලන්නේ අත දාන්නේ මොකද්ද? අර වැලි කැට ටිකක් අහුවේ නේද? කන්දක් මට කවදාවත් අහුවෙන්නේ නැහැ අල්ලන්න බෑනේ. නමුත් අපි රැවටිලා බැඳිලා ඉන්නේ වැලි කන්දක. නැති දෙයකටයි. මට හීනෙන් පේන්නේ වැලි කන්දක්. ඇලියෙන් ගැටින් දෙක ඇති වෙලා තියෙන වැලි කන්දක. ඒ වගේ සිද්ධියක් තමයි මේ තියෙන්නේ. ඒ වගේ තැනකින් ජරා මරණ දුක් විඳින්නේ අපි. ඉතින් බුදුදහමෙන් පෙන්නනවා මේ වැලි කැට කන්ද හම්බ වෙනකොට තග්ගල මෙතන තියෙන වැලි කැට කියන එක අරමුණු කරන්න. කියනකොට අර කන්ද වගේ දෙක අහුවෙන එක රළු අහුවෙන්න දෙන්නේ නැහැ හිතට. එතන තියෙන වැලි කැට ටිකක් නේ කියලා බලන වචන විතර නෙමෙයි එතන තියෙන ඇත්ත ඇති හැටි පවතින දේ අරමුණු කරනවා මම. දැන් වැලි කැටනේ තියෙන්නේ ඒ ස්වභාවය අරමුණු කරනවා. ඒ අරමුණු කරන එකෙන් මට වෙලාවේදී අර වෙනකට අහුවෙච්ච කන්ද වගේ එක හිතට දෙවිව අහුවෙන්න දෙන්නේ. එතකොට ඒ කන්ද වගේ එකට කැමැත්තක කැමැත්තක් ඇති වෙලා තිබුණා නම් ඒ කැමැත්ත කැමැත්තෙන් දෙඩිව නෑ. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ විදිහට කරනකොට තණ්හාව කියන එක ඇලින් ගැටින් දෙක අඩු වෙනවා. ඇලින් ගැටින් දෙක අඩු වෙනකොට ඇත්ත ඇති හැටියේ ඒ කියන්නේ නීවරණ ධර්ම දුරු වෙනවා. එදාට අපිට හොඳට තේරෙනවා ඇහැ කන දිව නාසය ශරීරය කියලා අපි පනවගෙන තියෙන අපේම මනසයි කියලා. අපි අන්තිමට අපේ හිතමයි කොටස් කරගෙන තියෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා. මේ අපිට දැන් තේරෙන්නේ නැති නමුත් යථාර්ථය. මොකද අපි හොඳට හිතුවොත් හිතන්න පුළුවන් මහත්කල දැකලා තියෙන මහත්කලගේ ඇස් දෙක. මම හන්නේ දැකලා තියෙනවද කියලා. මහත්කල ඔය ඇහෙන් ඔය ඇහැ බලන්න පුළුවන්ද? අපිට අපේ ඇහැ බලන්න පුළුවන්ද? බෑනේ. බෑ එහෙනම් දන්නේ. මේ ඇහැ නිසා කැඩපතන ඡායාවක් කරපුවොත් ඒ ඡායාව මේ අපි දකින් ඒ ඡායාව මේ ඇහැද? මේ රූපේ නිසා ඡායාවක් ප්‍රතිබිම්බයක් වැටුණොත් ප්‍රතිබිම්බය කියන්නේ මේ ඇහැද? නෑ. ඇහැද නෑ. එහෙනම් අපි දැකපු ප්‍රතිබිම්බය නැති වෙලා ගොඩක් කල්. කැඩපතේ නම් කරලා තියෙන ඒකත් නැති වෙලා. කොහෙන්ද අපිට ඇහැගෙන දැනුම? මේ ඇහැ නිසා ලැබුණු ප්‍රතිබිම්බයේ මේ ඇහැ කියේ කියා හිතෙන් හිත හිතා ඉන්න හින්දා අපි ඇහැගෙන ගන්නවා මිසක්. කවදාවත් නොදැක්ක මේ ඇහැගෙන නැත්නම් නිමිති නෑ අපිට. දැන් ධර්මයේ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මොකද්ද? ඇහැට පෙන්වන්නේ මොකද්ද? අනිදර්ශන සම්පටිග. දකින්ද බැරි ගැටෙන රූප ගැටෙන නම් දකින්ද බැහැ. කනත් එහෙම. කන දැකලත් නෑ අපි. ඒ කියන්නේ මේ වෙන කරක් දිහා බලලා මගේ කනත් මෙහෙමයි කියලා අපි උපකල්පනයක් මේ තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි අපිට. තව ඇහක් දිහා බලලා මගේ ඇහත් මේ වගේ කියලා නැත්තම් කැඩපතකින් බලලා ගත්ත උපකල්පනයක් මනෝමය අත්දැකීමක් අපිට තියෙන ඇහැ කියලා එකක් ගැන. මේ අතීත මතකයක් තියෙන ඇහැ ගැන අද වර්තමානයේ මේ දැන් තියෙන ඇහැ ගැන දන්නේ අතීතේ බහැර ඇහක් හෝ බහැර ප්‍රතිබිම්බයක් ආරම්භය තියෙන අතීත අත්දැකීම් නැකුණොත් මට මහත්කල දන්නවද මහත්කල ඇහැකින් දුක් සැප විඳී කියලා? නෑ. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ අතීත අත්දැකීමක් නිසා එක ප්‍රතිබිම්බයක් නිසා හෝ තව ඇහැක් දිහා බලලා උපකල්පනයක් කරපු අතීත මතකේ නැත්තම් අද මහත්කලට වර්තමාන ඇහැ පේන්නේ නැත්තම් මේ රූපයකට වැදුනත් මගේ ඇහැට වැදුනා කියලා කියන්න දන්නේ නැහැ. මේ බුදුදහම බොහොම ගැඹුරු දර්ශනයක්. එහෙම ගත්තාම කනත් එහෙමයි. නාසයත් එහෙමයි. දිවත් එහෙමයි. අපි දැකලා නැහැ. දන්නේ නැහැ. එතකොට ඔහොම ගත්තාමයි මේ දර්ශනේ කිරෝලට ආපුවම අපිට දුක එන ඇහැකන දිවනාස ශරීරය කියන මේ ඔක්කොගේම මනස මිදෙන. අපි මේ ඔක්කොම තියෙන සංකල්පන අපිට තියෙන. අපිට අපිගෙන සංකල්පන තියෙන. දැන් අපි කියමුකෝ කවදාවත් මේ රූපේ මේ මූණ අපි දැකලා නැහැ. මේ රූපේ නිසා කැඩපතට පහළ වෙච්ච ඡායාවක මතකයක් තමයි මම කියලා තිහි කරගන්නේ අපි. එතකොට හැම වෙලාවෙම මම කියන කෙනා මනෝමය ජීවත් වෙන සිද්ධියක් මිසක අපිට. අපි හැමෝගාවම ඉන්න මම මනෝමය මමක් මිසක හොඳට බලන්න තිහි කළ නුවන්. අපි සිහි කරගන්නේ මම කියලා කොහොමද කවදාවත් නොදැක වස්තුව? ඒ කියන්නේ කැඩපතට ගත්මු ඡායාව කියන සිද්ධිය මමද? ඒක බොරුවම. අපි උපකල්පනය කරලා තියෙනවා මේ රූපය නිසා ඡායාව වැටෙනවනම් මේ ඡායාවෙන් පෙන්නේ මේ රූපය නේද කියලා මේ විතර්ක බලයෙන් ඇති කරගත්ත දෙයක්. ඒ හින්දායි අපිට සත්‍ය කියන එක අහුවෙන්නේ නැත්තේ. මේකේ ලොකු වෙනසක් තේරෙන්නේ නැතුව ඇති. නමුත් හිත ටිකක් දියුණුවට ගියොත් මේ කියන්නේ තේරුම් ගත්තොත් මත්තර ඔළුවේ අත ගහගන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අනිත් පැත්තට කැරකිලා තියෙනවා අපි. මේ ඒ කියන්නේ මේ ලොකු මෝඩකමක් එක්කම හින්දා අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මෝඩකම නැති වුණොත් මෙහෙම ජීවත් වෙන්න බෑ රළුව. ඒ කියන්නේ තිරිසංගත සතෙක් තමන්ගේ ඡායාවට රැවටිලා බුරනෝ වගේ සිද්ධියක්මයි අපි කරන්නේ. ඒ සිද්ධියමයි අපි අපේ මට්ටමට කරන්නේ. වතුරට තමන් එබෙනකොටම තමන් එබීම නිසාම වතුරේ ඡායාව වැටෙනවා නම් දැන් බල්ලෙක් වගේ සතෙක් ගත්තොත් හිතන්න තව එකෙක් ඉන්නවා කියලා බුරනවා. එයා එයාගේ ඡායාව රැවටෙනවා වගේ අපි මොකද කරන්නේ? අපේ මනසටම රැවටෙනවා. අපි දැන් ඉදහසක් නේ ගොඩක් කරුණු තියෙනවා. ඉතින් ටික ටික දැනට මම මේ ටික මතක් කළේ අපි හිතුවා හිතන දැනගත් දෙයට වඩා මිනිසෙක් ඇටියෙ හිතිය යුතු කත්තකුත් තියෙනවා නේද කියලා හරි හිතන්න උපකාර දෙන්නේ කියලා මම මේ ටික කතා කරන්නේ නේද? ඒ කියන්නේ මම කියන අපේ ජීවිත හරියට මාළු ටැංකියකින් මාළු ටිකක් වගේනේ. මාළු ටැංකියකින් මාළුවාට මුළු ලෝකෙම උච්චාරයි. ඒ ඉතිහාවක් නැහැ. අපි බැරි වෙලා කියන්න පුළුවන් කමක් තිබිලා කියන්න ගියොත් හරි බැනුම් අහන්නේ. මේ වාහන තියෙනවා, කාර් බස් තියෙනවා, උසාවි පොලිසිය තියෙනවා කියලා කිව්ව පිළිගන්නේ? පිළිගන්නේ නැහැ. මොන බුරුද කියන්නේ? ඒ වගේ අපේ ජීවිතයත් හරියට මාළු ටැංකිය කියන මාළු ටිකක් වගේ මම මගේ මගේ කියලා වැඩ පොලේ ඉඳන් ගෙදරට, ගෙදරින් ඉඳන් වැඩ පොලට යාළු මිත්‍රයෝ කියලා මේක රාමුවක් තියෙන උච්චරයි. එහෙම නැත්නම් අපි මේ දකින අහන දැනෙන දැනගන්නවයි කියන අරමුණු ටිකකට සම්බන්ධ වෙනවා විතරයි. ඔතනින් එහා අපේ ජීවිතේ දිවෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ, හිතන්න උත්සාහවත් වෙන්නේ නැහැ. කවුරු හරි දෙයක් කිව්වොත් යථාර්ථය ගැන නැත්නම් අපායක් දිනනද? මේ මොන පිස්සුද අපායත් මේකම තමයි දිව්‍ය ලෝකයක් මේකම තමයි. ඒ කියන්නේ මාළුවා කියනවා වගේ තමයි අර. පේන්නේ නැනේ. ඉතින් අපායත් දී මේක දිව්‍ය ලෝකයක් මේක මනුස්ස ලෝකයක් මේක ඔක්කොම මේක තමයි කියලා. මොකද ටැංකියේ ඉන්න අපි අපාය දිව්‍ය ලෝකේ පිළිගත්තොත් දැක්කොත් තමයි පුදුමයි. මොදකින් පුදුමයක් නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපාය දිව්‍ය ලෝකේ නැතිකම නෙමෙයි, අපි එළියට බැලන නැතිකම. ඒක තේරෙන්නේ නැහැ අපිට. ටැංකියේ ඉන්න නිසා. ඉතින් ටැංකියක ඉන්න බවවත් තේරෙන්න උපකාර වෙන්නේ කියලායි අද මම මේ ටික කතා කරන්නේ. මොනවා ප්‍රශ්න එහෙම තියෙනවද? ප්‍රශ්න නම් ඉතින් මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. එහෙමම නෙමෙයි, සංකල්ප හදාගන්නත් හේතුවක් තියෙනවනේ. අපි කියමුකෝ අපි මොන විදිහට ආත්ම භාවය පැවතුනත් ලෝකේ සැබෑවටම පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ සැබෑවටම පවතිනදී ඒ ආකාරයෙන්ම දැන නොගන්නා කමයි, නොදකින කමයි එක එක සංකල්ප හදාගන්න හේතුව. නෙමෙයි, ඇත්ත ඇති හැටි නොදකින්වා කියන ධර්මතාවය මතයි එක එක සංකල්ප තියෙන්නේ. මට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම තිබුණොත් බොහෝ සංකල්ප අතහැරෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙටි න්‍යායක්. 13 නානත්වෙන් නිසා සංඥා නානත්වේ, සංඥාවගේ නානත්වෙන් නිසා සංකප්පයගේ නානත්වේ. ඒ සංකප්පයගේ නානත්වේ ගැන තමයි අපි අදහස් කියලා කිව්වේ. සංකල්පයගේ නානත්වය මත ඡන්දයගේ නානත්වය. ඒ කියන්නේ සංකල්පනාවේ නාන නොයෙක්කම මතයි කැමැත්තේ නොයෙක් බව වෙනවා කියන්නේ. ඡන්දයගේ නානත්වය මත තමයි පරිධහනයගේ නානත්වය. ඒ කියන්නේ කෙනා කෙනගේ අවශ්‍යතාවය නොයෙක් බව ඇවිල්ලා. තණ්හාවේගේ නොයෙක් බව මත අවශ්‍යතාවය නොයෙක් බව. පරිධහනයගේ නානත්වය මත පරේෂණයගේ නානත්වය. අවශ්‍යතාවයේ නොයෙක් බව මත තෙවීමේ නොයෙක් බවක් කියන ලෝකෙ තුල. පරේෂණයගේ නානත්වය මත ලාභයගේ නානත්වය. සෙවීමේ නානත්වය මත කෙනා කෙනාගේ ලැබීමේ නානත්වයක් තියෙනවා කියලා. කෙනෙක් මුදල් හොයනවා, කෙනෙක් ඉඩකඩම් හොයනවා, කෙනෙක් ගහමක් හොයනවා, කෙනෙක් තාරකාවන් ගැන හොයනවා, කෙනෙක් අවියෞද්‍ය ගැන හොයනවා, කෙනෙක් රූපය ගැන හොයනවා කියලා එක එක්කෙනාගේ එක එක අදහස් පරිශන ලැබෙනවා නේද? මේ නානත්වයකට ගිහිල්ලා තියෙන්නේ ඔය මතයි කියනවා 13 නානත්වය. මේ වගේ තින් හිතිය යුතු ගැඹුරු ගොඩක් කරුණු තියෙනවා තමයි. මේක ඔක්කොම දැන් විලම්බුත් නෑ නේද?